ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් අපි වෙලාව වෙන් කරගන්නේ මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ අලුත්ම තත්ත්වීති පිළිබඳව කතා බහ කරන අපගේ සතියේ විශේෂාංගය සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුම ආරම්භ කරන්න. මේ ගෙවිලගේ සතියේ දේශපාලනික ශාස්ත්‍රයේ අපිට ප්‍රමුඛයෙන් ඇහුණු කතාවලට අමතරව ටිකක් මාධ්‍ය මගින් ප්‍රචාරය එහෙම නොවුණු නමුත් ඉදිරියේදී සාකච්ඡා වේවි යයි සැලකිය හැකි කාරණා කිහිපයකුත් එකතු කරගෙන තමයි අද අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. පුරුදු පරිදි තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට සූදානම් මිශ්‍රණා මාධ්‍යවේදී මනෝජ් උත්තිහාවල. අයිබෝන් සුබෝදසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදසනක් දිලෘක්ෂි.
මුලින්ම මේ ආරංචි වන යම් තොරතුරක් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මං විමසා දැනගන්නට කැමති. අපි දැන් ගිය සතියේ සාකච්ඡා කළාන මේ විශේෂාංගයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නැවත වතාවක් ඔහු විශ්‍රාම යාමට කලින් ඔහුට ගෞරවාන්විත සමුදීමක් උදෙසා නැවත වතාවක් ඔහුව රටේ අගමැති කරන්නේ යම් සාකච්ඡාවක් පවතිනවා කියලා ආණ්ඩු පක්ෂය ඇතුළත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටු පක්ෂය ඇතුළතදී මේ සතිය වෙනකොට මේ කතාව තවත් අතකට පෙරලෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළිත් අගමැති කරන්න යනවායි කියලා. මොනවද මේ ඇහෙන කතා? මේ සම්බන්ධව මොනවද අභ්‍යන්තරිකව වාර්තාවන තොරතුරු මනෝජ්?
ඔව්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යතුරය ලබා දෙන්න යම් සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම පොහොට්ටුවේම ඇතැම් මන්ත්‍රීවරුන් ඊට එච්චර කැමැත්තක් තියෙන බවක් පේන්නේ නැහැ. මේක ප්‍රසිද්ධියේ සාකච්ඡා කරලා කරන වැඩක් නෙවෙයි, යම් කණ්ඩායමක් කරන උත්සාහයක් හැටියට තමයි හැඳින්වෙන්නේ. විශේෂයෙන්ම දැන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නැහැනේ. පාර්ලිමේන්තුවේ ඉන්න ජාතික ලේස් මන්ත්‍රීවරයෙක් ඉවත් කරලා ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ හරහා ඔහුට අග්‍රාමාත්‍යතුරය ලබා දෙන්න යම් උත්සාහයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් පහුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ භෝජන සංග්‍රහයක් එහෙම නැත්නම් පාටියක් ලෑස්ති කරලා තිබුණා පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට. මුලින් මේ කණ්ඩායම් වලට ආරාධනා කරලා තිබුණත් 100ක විතර පිරිසකට ආරාධනා කරත් 60ක 70ක පිරිසක් වගේ තමයි මේ අවස්ථාවට සහභාගී වුණේ කියලා වාර්තා වෙනවා. නමුත් කණ්ඩායම කාලෙකට පස්සේ පොහොට්ටුවේ එකතු වෙලා කරන සාදයක් කියලා හිතාගෙන ආවත් ඊට පස්සේ තමයි මේකේ අරමුණ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා කිරීමද කියන අදහසත් මේ අවස්ථාවේ මේ මන්ත්‍රීවරුන්ට ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. රාජපක්ෂවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ආරාධනා කරා ඒ අතර ඉඳලා තිබුණේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ කියන මන්ත්‍රීවරු පමණයි. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඒ අවස්ථාවට ඇවිල්ලා තිබුණේ, නාමල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඒ අවස්ථාවට ඇවිල්ලා තිබුණේ. සමහර වෙලාවට වාර්තා වෙනවා නාමල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට ආරාධනා කරලත් නැහැ කියලා මේ අවස්ථාවට. ඒ බව දැනගත් ඔහුගේ හිතයිෂීන් හිතවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කරලා ඔබතුමා යන්නේ නැත්නම් අපිත් මේ සාදයට යන්නේ නැහැ කියලා සඳහන් කරලා දෙනවා. කොහොමුණත් ඔහුට ආරාධනා නොකරට ආරාධනා කරපු මන්ත්‍රීවරුන්ට යන්න කියලා නාමල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කියලා තියෙනවා. ඉතින් කොහොමුණත් ගිහිල්ලා ටික වෙලාවක් කතා බහ කරලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ ස්ථානයෙන් පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මල්ලසේකර මාවතේ එතුමට හම්බ වෙච්ච නිවසේ කාලය ගත කරා මිසක් ජනාධිපති දුරෙන් ගිහිල්ලා ලංකාවට ආවට පස්සේ ප්‍රසිද්ධ අවස්ථාවක් ගත වෙලා රැස්වීමකට සහභාගී වෙලා තිබුණේ යනුව මුල්ම වතාවට එළියට ඇවිල්ලා කණ්ඩායමත් එක්ක මූ වෙලා කතා කරපු පළමුවෙනි අවස්ථාව හැටියට තමයි මේ සාදය පසුගිය සතියේ පැවැත්වෙච්ච පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සාදය අඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ.
දැන් එතකොට මනෝජ් වාර්තා වෙනවද මේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ජනාධිපතිවරයෙක් නැවතත් අගමැති කරන්නට උත්සාහ දරන මේ ප්‍රයත්නයේ යටි අරමුණ මොකක්ද කියලා? මොකද කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙන්න පුළුවන් ජනතාව මෙච්චර එපා කියපු පුද්ගලයෙක් යලිත් ගේන්න හදනකොට යලිත් ජනතා කෝපය මතුවෙන්නට පුළුවන්. එවැනි වූ තත්වයකුත් අවධානමකුත් තියාගෙන ඇයි යලිත් මේ ගෝඨාභය මෙවැනි තත්වයකට අරගෙන එන්නට උත්සාහ කරන්නේ? ඒ පිළිබඳව ඒ අරමුණු පිළිබඳව යම් තොරතුරක් වාර්තා වෙනවද?
ඔව්, දැන් අරගලේ වෙලාවෙත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තනතුර අතහැරලා පලා ගිය එක වැරදි කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු ආයෙත් තර්ක කරනවා. එක අතකින් ඔහු තමන්ගේ සම්පූර්ණ දුරකාලය සම්පූර්ණ නොකර, ඒ කියන්නේ අඩුම තරම එක වාරයක්වත් ඉන්නේ නැතුව ආයෙත් වෙලා ගිය කෙනෙක්. ඉතින් මේ තර්ක මැද ඔවුන් විශ්වාස කරනවා ඔහුට ලැබුණු ජනවරමත් එක්ක යම් කාලයක් බලයේ ඉඳලා කටයුතු කරන්න අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි කියලා. ඒ නිසා ඒ අදහසින් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයාව ආයමත් අග්‍රාමාත්‍යවරයා කරන්න ගන්න උත්සාහයක් මේක. නමුත් පොහොට්ටුවේම ඇතැම් මන්ත්‍රීවරු මේ උත්සාහයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා ඒ අතර වාර්තා වෙනවා.
මේ පසුපස සිටින මේ පොහොට්ටු පක්ෂයේ පාර්ශ්ව කවුද කියලා වාර්තා වෙනවද?
නම් වශයෙන් සඳහන් වෙන්නේ නැහැ තාම. ඔවුන් ඒ කියන්නේ ප්‍රසිද්ධිය කරන උත්සාහයකුත් නෙමෙයි, යම් විදිහකට මේක අභ්‍යන්තරයේ ඉඳලා කරන්න හදන වෙනසක් කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් කවුද මේ උත්සාහය ගන්න කියලා හරියට සඳහනක් නැහැ.
එතකොට අර අපි පසුගිය සතියේ කතා බහ කරපු දෙයට මොකද වෙන්නේ දැන්? මහින්ද අගමැති කරන්න යනවා කියලා කියන කතාව දැන් ඒක අහෝසි වෙලාද මේ සතිය වෙද්දී?
ඒ අදහසක් තියෙනවා. ඒකෙන් උත්සාහ කරන්නේ නැහැ දිගින් දිගටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආයිත් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන්න, දැනට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්නේ. ඒ හින්දා යුද්ධ දිනපු රටේ අග්‍රාමාත්‍ය දුරේ හොබවපු ජනාධිපති දුරේ හොබවපු කෙනෙක් හැටියට ඔහුට ගෞරවාන්විත විශ්‍රාම දිවියක් ලබා දීමේ අරමුණෙන් තමයි කෙටි කාලයකට අග්‍රාමාත්‍යවරයා බවට ඔහු පත් කරලා විශ්‍රාමයාවක්, ඒ කියන්නේ අග්‍රාමාත්‍ය දුරේ සිට විශ්‍රාම ගැන්වීමක් පිළිබඳව සාකච්ඡා කරමින් තියෙන්නේ. ඒක දීර්ඝ කාලීනව ලබා දෙන තනතුරක් නෙමෙයි, කෙටි කාලීනව ගන්න උත්සාහයක් විදිහට තමයි ඒ උත්සාහයත් වාර්තා වෙන්නේ. ඒ පිළිබඳවත් ඔව්, ඔබ කිව්ව වගේ අදහසක් තියෙනවා.
මීළඟට මේ තවත් රාජපක්ෂවරයෙක් සම්බන්ධව වාර්තා වෙන තොරතුරක් පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගන්න කැමති. බැසිල් රාජපක්ෂ, බැසිල් ඇලිත් ලංකාවට ආවා. පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන යම් යම් වැඩසටහන් ඔහු ආරම්භ කරන්නට සූදානම් කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මොනවාද ඔහුගේ සැලසුම්? මේ වෙනකොට එහි කොතරම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවද? මැතිවරණය සම්බන්ධව වන තොරතුරු මොනවාද? මගේ මීළඟ ප්‍රශ්නාවලිය එයයි ඔබට මනවච්.
ඔහු පළාත් පාලන ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ප්‍රධානීන් හම්බ වෙලා නෙළුම් මාවත කාර්යාලයට ඇවිල්ලා ඔවුන් මුණ ගැහිලා සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඇමරිකාවෙන් ඉඳලා ආවට පස්සේ සක්‍රීය වායවත් වැඩ පටන් අරගෙන තියෙනවා කියලා තමයි ඒ හහා කියවෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කොවිඩ් වසංගතය දිගින් දිගටම පැවතිච්ච එක, ආණ්ඩුව යම් ආකාරයකට ගත්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හම්බුනේ, ආණ්ඩුව ෆේල් වගේ අදහසක් තියෙනවානේ. ඉතින් මෙවැනි අවස්ථාවක පළාත් පාල නියෝජිතයින් පවා මේ සාකච්ඡාවල්දී සඳහන් කරලා තියෙන ඔවුන්ට මේ වෙලාවේ මැතිවරණයකට යන සුදුසුද කියලා. නමුත් බැසිල් රාජපක්ෂට මැතිවරණයක් කියලා තියෙන මේ තත්ත්වය ඔවුන් පිළිගන්නවා. නමුත් ගමට ගිහිල්ලා වැඩ කරන්න, මොකද ඡන්දයක් ආවොත් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය දැන් දේශපාලනඥයන්ගේ අතින් ගිලිහිලා තියෙන්නේ. මැතිවරණය පැවැත්වීමේ බලය බොහෝ විට මැතිවරණ කොමිෂන් සභාවට ගිහිල්ලා තියෙන මොකද ඡන්දය පවත්වන්න, ඡන්දය ප්‍රකාශයට පත් කරන්නේ, දිනවකවානු ප්‍රකාශයට පත් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන්ද ඔවුන් කියනවා ඡන්දයකට යන ලෑස්ති කියලා. මේ අයවැයනුත් මුදල් වෙන් කරලා තියෙන ඉතින් මේ අවස්ථාවේ ඡන්දයකට ගියොතින් ගමට යන්න බෑ, වැඩ කරේ නෑ, ආණ්ඩුව ෆේල් කොවිඩ් තිබුණ කියන එක නෙමෙයි ඡන්දයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ගම් වලට ගිහිල්ලා වැඩ කරන්න කියන ඉල්ලීම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සිද්ධ කරලා තියෙනවා. ඔවුන් එතකොට මේ දවස්වල නිලුම් මාවතේ පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයේ ඉඳලා දිස්ත්‍රික් සහ පළාත් පාලන නියෝජිතයින් ගෙනැල්ලා ඔවුන්ව සාකච්ඡා කරමින් සක්‍රීය දේශපාලන වැඩක නිරත වෙලා ඉන්නේ.
මීළඟට අවධානයට ලක් කරන්න කැමති සජබ සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය පිළිබඳව. වාර්ෂික සම්මේලනය පැවැත්වුණා, පක්ෂයට අයත් නිලධාරී පත් කිරීමකුත් එතනදී සිද්ධ වුණා. ඒ සම්බන්ධව වන තොරතුරු සහ මේ සජබ සම්මේලනයට කොපමණ පිරිසක් සම්බන්ධ වෙලා හිටියද, ජනතා ප්‍රතිචාරය කොයි වගේ තිබුණද කියලත් ඔබෙන් මම දැනගන්න කැමතියි.
ඔව්, සමග ජනබලවේගයේ පක්ෂ සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේ තමයි තිබුණේ. බොරැල්ලේ සහ දෙමටගොඩ කියන දෙපැත්තෙන්ම කැම්බල් පිටියට ආපු ජනතාව අවසානයේ කැම්බල් පිටියේ රැලියට සහභාගී වුණා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉවත් වුණු ඇතැම් මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට පැමිණිලා හිටපු එක විශේෂත්වයක්. දල සලහපෙරුම හිටපු ඇමතිවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා, චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමුත් සමග ජනබලවේගයේ පක්ෂ සම්මේලනයට ඇවිල්ලා හිටියා. පිරිස පිළිබඳව කතා කරවතින් යම් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. පිරිසක් ඇතුළට ආවෙන්න තුනට එළියේ හිටියා. ඒක සරත් ෆොන්සේකා පක්ෂයේ සභාපතිවරයා කතාවෙන් කියවුණා. මේ ස්ථානයේ කරම්සෙනගෙනෝ හිටියත් අපි එළියේ ඉන්න අයට ඇහෙන්න කතා කරනවා කියලා. කොමුණත් සංවිධානය කරපු විදිහට යම් සෙනගක් ඇවිල්ලා හිටියා. ඔවුන් ඒ ස්ථානයට කැම්බල් පිටිය ඇතුළට ඒ වෙලාවේ රැස් වෙලා හිටියේ නැති වුණා. කොමුණත් පක්ෂ සම්මේලනයේ ඉදිරි කටයුතු සඳහා අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කරගත්තා. පක්ෂයේ මහලේකම් රජිත් මද්දුව මණ්ඩාර මන්ත්‍රීවරයා ඔහුගේ යෝජනා වුණේ ඉදිරි වසර සඳහා සජිත් ප්‍රේමදාස පක්ෂනායකවරයා පක්ෂනායකත්වයට සමගි ජනබලයේ නායකත්වයට පත් කරන්න යෝජනා කිරීම. ඒ යෝජනාව පක්ෂ සම්මේලනය විසින් ස්ථිර කරා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගේ නායකවරයා සෙසු තනතුරු පසුගිය වතාවේ හිටපු අයටම ලබා දීලා ඒ යෝජනා ස්ථිරත්වය සිද්ධ කරා. ඒ අනුව පක්ෂ සභාපතිවරයා විදිහට සරත් ෆොන්සේකා, පක්ෂ මහලේකම්වරයා විදිහට රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායකවරයා විදිහට තිස්ස රත්නායක, භාණ්ඩාගාරික හැටියට හර්ෂද සිල්වා මේ අයව යෝජනා කරලා, සයිත් ප්‍රේමදාස පක්ෂ නායකවරයා යෝජනා කරලා පක්ෂ සම්මේලනයේදී තහවුරු කරලා ඔවුන්ව ස්ථිර කරගත්තා. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කියපු කාරණා කීපයකුත් ඒ අතර මතුවෙනවා. ඉගෙන 50%ක් යම් විදිහකට දූෂිත දේශපාලනඥයෝ ඉන්නවා. 35%ක විතර ප්‍රමාණයක් ඉන්නවා දූෂිත නැහැ හැබැයි දැක්මක් නැති අය. දැක්මකුත් තියෙන වැඩක් කරන්න උවමනාවක් තියෙන දක්ෂ දේශපාලනඥයෝ 15%ක් විතර තමයි ඉන්නේ කියන එක ඔහු සඳහන් කරා. ඒක බොහෝ දෙනෙකුගේ අවධානයට ගිය කාරණයක්. ඒතකොට කවුද පක්ෂයක් ඇතුළේ ඉඳලා රටක් ගොඩනගන්න වැඩ කරන්නේ කියන කාරණය. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකවරයා දිගින් දිගටම සඳහන් කරේ පක්ෂය කඩන්න, ભેද බින්න කරන්න පක්ෂ ආභ්‍යන්තරයෙන්ම ඇතැම් අය උත්සාහ කරනවා. නමුත් ඒ ඇයට ඔහු අභියෝග කරා ඡන්දයකට ඇවිල්ලා පුළුවන් නම් සජිත් පරද්දලා පෙන්නන්න, සජිත් කඩලා පෙන්නන්න. සයිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පක්ෂ නායකත්වයේ ඉන්නකම් ඔහු ඒ කියන්නේ පක්ෂය සමග කටයුතු කරනකම් ජීවිතේ තියෙනකම් පක්ෂ කඩන්න ඉඩ දෙන්නේ නැහැ කියන අභියෝගය සිද්ධ කරා. මේක මතු කිරීම හරහාම පේන්න තියෙනවා පක්ෂය බිඳ බින්න කරන්න වැඩපිළිවෙලක් ඒ ඇතුලේ තියෙන බව, සජිබේ වටහාගෙන තියෙන බව. ඉතින් ඒ අනුව තමයි පක්ෂ සම්මේලනීය දවසේ බොරැල්ල කැම්බල් පිටියේදී නිමාවටපත් වුනේ.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ මේ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන්ම ඇහුණු කාරණාවක් තමයි මේ පුංචි රටට මේ වගේ විශාල අමාත්‍ය මණ්ඩලයක්, විශාල කැබිනට් මණ්ඩලයක් අවශ්‍යද කියන කාරණාව. දැන් අපි දන්නවා කැබිනට් මණ්ඩලය සම්පූර්ණ වශයෙන්ම තාමත් දිවුරුම් දීලත් නැහැ නව ජනාධිපතිවරයා යටතේ රනිල් වික්‍රමසිංහ යටතේ. බජට් එකෙන් පස්සේ සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත් කරන්න යනවයි කියලා තමයි කලින් ආරංචි තිබුණේ. දැන් ඒ ආරංචි සැබෑවන සෙයාවක් දකින්නට ලැබෙනවා ලැබෙන විවිධ ආරංචි හරහා. අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය ඇමති, කැබිනට් ඇමති ඇතුළු අමාත්‍ය මණ්ඩලය 70%ක් වෙන්න යනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මේ සම්බන්ධව තියෙන කතාබහ සහ සූදානම පිළිබඳව වාර්තාවන අලුත් තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් තුන්වනවර කියවීමෙන් පස්සේ මන්ත්‍රීවරු දෙවනවර කියවීමට වඩා ප්‍රමාණයක් ඡන්ද ලබා දීලා ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිද්ධ වෙයි කියලා වාර්තා වුණා. නමුත් දැන් කියවෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ මේ ණය වැඩසටහන සඳහා යම් කොලෙල්ලියක් දැල්ලුවයින් පස්සේ, එහෙම නැත්නම් ඔවුන් යම් මුදලක් අපිට ලබා දුන්නට පස්සේ, ණය මුදලක් ලබා දුන්නට පස්සේ මේ සංශෝධනයට යමු කියලා. අර ඔබත් කිව්වා වගේ කැබිනට් මණ්ඩලය 30යි, රාජ්‍ය අමාත්‍යවරු 40යි, ඔක්කොම 70%ක් පත් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ 70%ම පත් කරවොතින් රටට බරක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනත් ඒක අනුමත කරන එකක් නෑ, රටේ ජනතාව උනත් අනුමත කරන එකක් නෑ. නමුත් ඔවුන්ට ආණ්ඩුව ඇතුලේ ගැටලුවක් තිබෙනවා, ඉන්න ජ්‍යෙෂ්ඨයින් තනතුරු ඉල්ලනවා. ඉතින් එහෙම නොවුනොත් ආණ්ඩුව කරගෙන යා මේ ගැටලුවකට ඔවුන් පත් වෙනවා. නමුත් ජනතා පීඩනේ ඊට වඩා වැඩි. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙනකන් මේ කැබිනට් පත් කිරීම ප්‍රමාද කරන්න කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. රාජිත් සේනාරත්න සජබේ මන්ත්‍රීවරයා පිළිබඳව කියවෙන ඔහු ආණ්ඩුවට එකතු වෙලා තනතුරක් ලබා ගන්න උත්සාහ කරනවා කියලා. ලංකා කම්කරු කොංග්‍රසේ ජීවන් ටොන්ඩමන් මෙවැනි අය, ඒත් එකම පොහොට්ටුව පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් පවිත්‍ර වන්නිආරච්චි, එතකොට එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක ඔවුන්ට අමාත්‍යදුර ලබා ගන්න ඕනුත් උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා ඔවුන් යම් පීඩනයක් ජනාධිපතිවරයාට එල්ල කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ලංකාවට ආපු වෙලාවෙත් කියුනේ මේ අමාත්‍ය තනතුරු හිටපු පරණ ඇමතිවරුන්ට ආයි ලබා දෙන්න උත්සාහයක් ගන්නද මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම තෙරපුමකුත් තියෙනවා. ඒ අතර ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සහනේ එක් කොටසක් වූ ලැබුණයින් පස්සේ මේ සංශෝධනයට යන්න. හැබැයි කියුනේ අයවැයෙන් පස්සේ මේ කැබිනට් සංශෝධනය සිද්ධ වේවි කියලා.
පසුගිය අරගලයේ පැවති සමයේදී ගෝඨාගෝගමට පහර දුන්න චෝදනාවෙල්ල වුණා රජයේ හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙකුට. නමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත වගේ අය එතනින් ඉදිරියෙන් හිටියා. දැන් මේ ගෝඨාගෝගමට පහර දීමට සම්බන්ධ නඩුව කවද්ද කැඳවන්නේ කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටියේ. දින නීම කිරීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා මනෝජ්, සවිස්තර දැනගන්න කැමති?
ඔව් මේ අර ගෝඨගෝගමට පහර දීම මේ මාසේ 9 වෙනිදා සිදුණු සිද්ධිය මේ සම්බන්ධයෙන් වග උත්තර කරවන විදිහට මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ සනත් නිශාන්ත කියන අයව නම් කරන්න කියලා යම් ඉල්ලීමක් කරලා තිබුණා. මේට අදාළ නඩුව ඉදිරිපත් කරලා තිබුණේ එම්.එන්. ඉල්ලියාස් ලහිරු චානක කියන මේ කණ්ඩායම් ඒ කියන්නේ පෙක්සම් කරුවන් පිරිසක් තමයි මේ පෙක්සම් ඉදිරිපත් කරලා තිබුණේ. ඒකෙන් කිව්වාගේ අර ඉහත නම් සඳහන් කරපු අයව වග උත්තර කරුවන් කරන්න කියන ඉල්ලීම සිද්ධ කරලා තිබුණා. මේ නඩුව කැඳවන්න දැන් තීරණය කරලා තියෙනවා. ඒ අනුව ලබන අවුරුද්දේ ජුනි 22 වෙනිදා ඔවුන්ට පෙනී ඉන්න කියලා නොතේසිනිකුත් කරලා තියෙනවා. යනුව නඩුව ලබන අවුරුද්දේ ජුනි 22 වෙනිදා හැඳවන්න තීරණය කරලා තියෙනවා. මේ සිදුවුණු සිද්ධිය අපි දන්නවා යම් විදිහකට අර්ලිගහ මන්දිරයේ රැස්වීමක් තිබුණා. ඒ රැස්වීම ඉවර වෙලා ඒකේ යම් කුපිත වන ආකාරය අදහස් පළ කිරීම සිද්ධ කරලා තිබුණා. ඒකේ යම් උත්තේජනයක් ගත්තු කණ්ඩායමක් තමයි මේ පහර දුන්නේ කියන චෝදනාව තිබුණා. ඉතින් ඒ අනුව තමයි මේ නඩුවේ වග උත්තර කරුවන් විදිහට මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ජෝස්ටන් ප්‍රනාන්දු සනත් නිශාන්ත වැනි අයව නම් කරන්න කියන ඉල්ලීම කරලා තිබුණේ. ඉතින් ඊට අදාළව ඔවුන්ට නොතේසිනිකුත් කරලා ජුනි 22 වෙනිදා නඩුව කැඳවන්න දැනට දින නියම කරලා තියෙනවා.
මේ සාකච්ඡාවේ අවසානයේට මම තොරතුරු දැනගන්න කැමතියි ශ්‍රී ලංකාවට මේ වෙනකොට බලපාලා තියෙන අයහපත් කාලගුණික වාතාවරණය. ඉන්දියාවේ සිට පැමිණුණු විෂ වායු සංසරණයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වෙනකොට දැඩි ශීතල කාලගුණයක් ඇති වෙලා තියෙන්නේ. අපේ ජනතාව ශ්‍රාවකින් නම් මේ සම්බන්ධව බොහෝ දුරට තොරතුරු දන්නවා. නමුත් අලුත් තත්ත්වය විමසා දැනගන්නට කැමති විවිධ පළාත් විදියට ගත්තහම මේ වෙනකොට කොහොමද මේ විෂවායුවල තත්ත්වය පිළිබඳව වාර්තාවන තොරතුරු සහ මේ සීතල කාලගුණය පිළිබඳව වන තොරතුරු මොනවද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ?
ඇත්තම දිරලෝෂි මොකද්ද මේ වෙන්නේ කියන දේ බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. ප්‍රශ්න කීපයකින් බැටකද්දී සමහර වෙලාවට හුස්ම ගන්න හුස්ම ටිකවත් පිරිසිදුව ලබා ගන්න පුළුවන් කමක් නැද්ද කියලා. හැබැයි ඒක පිරිසිදුකමේ මට්ටම් තිබුණත් ඒක සමහර වෙලාවට අහිතකර මට්ටම දක්වා වැඩි වෙමින් තිබුණා කියලා වාර්තා වුණා. විශේෂයෙන් මැන්ඩව් සුලිකුණාටුව ලංකාවට ඇතුල් වෙලා තිබුණා. මේ සුලිකුණාටුවත් එක්ක යම් හානි සිද්ධ වුණා. දේශගුණය වෙනස්කම් සිද්ධ වෙලා ශීත දේශගුණයක් පැවතුණා. මේ විෂ දුම සහිත වායුව රට ඇතුළට ඇතුල් වෙලා තිබුණා. ඉතින් මේ අනුව වායු දූෂණ මට්ටම් එහෙම නැත්නම් වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගයන් පිළිබඳව බොහෝ දෙනෙක් දිස්ත්‍රික්ක මට්ටමින් සංසන්දනාත්මකව කතා කරන්න ගත්තා. වායුවේ ගුණාත්මක බව කොච්චරක්ද කියලා වාර්තා නිකුත් උනත් ඒව දිනපතා ප්‍රසිද්ධ කරන්න කටයුතු කරලා තිබුණේ නැහැ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කරහා ඉදිරියේදී මේ තත්ත්වය දිගින් දිගටම වාර්තා කරන්නත් සූදානම් වෙනවා කියලා කොට්නැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව පැත්තෙනුත් ඊයේ වෙද්දි තොරතුරු වාර්තා වුණා. ඔබ කිව්වාගේ ඊයේ සහ පෙරේදාට සාපේක්ෂව ගත්තොතින් කොළඹ තමයි මේ වායු ගුණ දර්ශකයේ ඉහළම අගයන් සටහන් වුණේ. මම නැත්තම් සුදුසු නැති කියලා කියන්නේ සාමාන්‍ය බිංදුවත් 54 අගයක් නම් යහපත්, 52ත් 100ත් අතර නම් මධ්‍යස්ථයි, 100 150, එහෙනම් 101 150 සංවේදී කාණ්ඩයකට අයහපත්, අවසානයේ 300ට වැඩි නම් මාරාන්තිකයි කියන තත්වයටම මේ තත්ත්වෙ පත් වුණා. ඉලක්කමක් විදියට බැලුවොත් පෙරේද දවසේ 191 මේ අගය, වැඩිම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඊයේ වෙනකොට ඒක 123කට අඩු වෙලා තිබුණා. ඊට සමීපම දිස්ත්‍රික්කයේ කළුතර 146ක් පෙරේද, ඊයේ 97ක තත්වයට ඇවිල්ලා තිබුණා. නුවර කඳ උඩරට අපි ගියොත් 126 106ක් වෙලා තිබුණා. රත්නපුර පැත්තට ගියොත් 114 77ක් වෙලා තිබුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 94 86ක් වෙලා තිබුණා. නමුත් යාපනයේ වවුනියාව මුලතිව ත්‍රිකුණාමලයේ කියන ප්‍රදේශවල ඊයේ දවසෙත් මේ මට්ටම ටිකක් ඉහළ මට්ටමක තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම උතුරු නැගෙනහිර පළාත්වල අර සත්තු මැරිච් එකක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වෙලා තිබුණා. එළුවන් සහ ගවයන් දහසකට වැඩි ප්‍රමාණයක් ඉලක්කමින් හරියටම කිව්වොත් ඔවුන් වාර්තා කරලා තිබුණ දත්ත 1092ක වගේ ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිබුණා. ඒකට හේතුව අධික ශීත බව නිසා ඇති වුණු කම්පන තත්ත්වයක් කියලා තමයි දැනට වාර්තා කරන්නේ. මේ සතුන් මේ යාම සම්බන්ධයෙන් පර්යේෂණ සිද්ධ කරනවා. දවස් 2-3ක් යයි හරියටම සිද්ධිය මොකක්ද කියලා කියන්න. නමුත් මේ අධික ශීතලත් එක්ක ඇති වුණු කම්පනයන් නිසා මේ සත්තු මිය ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. කොමුණක් මැන්ඩෝ සුලිකුණාටුව දැන් ලංකාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. පවුල් විශාල ප්‍රමාණයකට, කියන පුද්ගලයෝ 2000කට විතර පීඩා කරලා නිවාස 500ක් විතර හානි කරලා තමයි රටින් පිටට මේ සුලිකුණාටුවගේ සුලිකුණාටුව යාමත් එක්ක ශීත කාලගුණයේ අඩුවේ මේ අධික ශීතල තත්වය යම් විදිහකට පාලනය වේ සහ මේ වායුගුණ දර්ශකයේ අගයන් යම් මට්ටමකට අඩුවේ කියලා මේ වන විට තොරතුරු නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී බලමු මොකද්ද සිද්ධ වෙන තත්වය කියලා.
බොහොම ස්තුතියි මනෝජ්. මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වය ඇතුළු විශේෂතා පිළිබඳව අපිට තොරතුරු හෙළිදරව් කරන්න මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව අපි අලිත් තේම නම් හමු වෙමු ලබන සතියේ සඳතා. එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අප සමු දෙනවා.
ආයුබෝවන් බොහොම ස්තුතියි ලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.